අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඌවේ ගුරු කෙතරින් ගණිතය පාඩම ඔබ වෙතගෙන එන්න. අද දවසේ ගණිතය පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමන්.
දයාබර දුවේ පුතේ, අදත් ඌව ගුරු ගෙදර අධ්‍යාපන විකාශය තුලින් අපි හමුවන්නේ අප සාමාන්‍ය පෙළ ගණිත විෂයේ ඉතා වැදගත් මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට. දුවේ පුතේ, මා අද කල්පනා කළා ජ්‍යාමිතීය තේමාවේ වෘත්ත ප්‍රමේයන් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට. එහෙමනම් දුවේ පුතේ, අපි මුලින්ම බලමු මේ වෘත්තය කියන්නේ කුමක්ද කියලා. ඒ කියන්නේ ඔබට මතකද අපි මුලින්ම වෘත්තය හඳුනාගත්තු ආකාරය? 8-9 ශ්‍රේණිවලදී අපි ඉගෙන ගත්තා මූලික පත පිළිබඳ පාඩම. ඒ විතරක් නෙමෙයි, 6-7 ශ්‍රේණිවලදීත් පිටපත් කරගත්ත වෘත්ත ඇසුරෙන් විවිධ ක්‍රියාකාරකම් කරා ඔබට මතක ඇති. ඉතින් මේ මූලික පත පිළිබඳ කතා කිරීමේදී අචල ලක්ෂයක් වටා නියත දුරකින් එකම තලයක් මත චලනය වන ලක්ෂයක ගමන් මඟ හෙවත් පතේ තමයි වෘත්තය කියලා කියන්නේ කියන එක අපි 8-9 ශ්‍රේණිවලදී ඉගෙනගෙන තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, වෘත්තය කියලා කියන්නේ අචල ලක්ෂයක් වටා නියත දුරකින් එකම තලයක් මත චලනය වන ලක්ෂයක ගමන් මඟ ලෙසයි අපි වෘත්තය හඳුනාගත්තේ. ඉතින් එහෙමනම් දුවේ පුතේ, වෘත්තය කියන්නේ පතයක්. අචල ලක්ෂයක් ඒ කියන්නේ චලනය නොවන, එහෙම නැත්නම් එහා මෙහා නොයන ලක්ෂයක් තමයි අචල ලක්ෂය කියලා කියන්නේ. එතකොට මේ අචල ලක්ෂයට නියත දුරකින් චලනය වන ලක්ෂයක ගමන් මඟ තමයි වෘත්තාකාර හැඩයකට අපි අඳින්නේ. අචල ලක්ෂයට නියත දුරකින් චලනය වන ලක්ෂයේ ගමන් මඟ තමයි වෘත්තාකාර හැඩයට අපි අඳින්නේ. දැන් බලන්න දුවේ පුතේ, වෘත්තය ඇඳීමට අපි ළඟ තිබෙන උපකරණය මොකක්ද? කවකටුව. කවකටුවේ තියෙනවා බාහුව දෙකක්. එක බාහුවක අග කෙළවරේ යකඩ තුඩක් සවි කරලා තිබෙනවා. අනෙක් බාහුවේ තමයි අපි පැන්සල සවි කරගන්නේ. ඉතින් එතකොට මෙන්න මේ යකඩ තුඩ කඩදාසිය මත තද කරලා තියාගෙන කවකටුවේ අනෙක් බාහුවේ සවි කර ඇති පැන්සල ඒ වටා කැරකුවාම අන්න වෘත්තයක් නිර්මාණය වෙනවා ඔබට දකින්නට පුළුවන්. එතකොට බලන්න දුවේ පුතේ, කවකටුවේ තුඩ යකඩ තුඩ තමයි අචල ලක්ෂයේ ලෙස අචල ලක්ෂයේ පිහිටන තැන තිබෙන්නේ. ඒ වගේම පැන්සල් තුඩ ගමන් කරන මාර්ගය තමයි පතය කියන්නේ, එහෙම නැත්නම් වෘත්තය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට කවකටුව භාවිතා කරමින් අපි පහසුවෙන්ම අචල ලක්ෂයක් වටා චලනය වන ලක්ෂයක ගමන් මඟ ඇඳගන්නට පුළුවන් වෙනවා. එතකොට අපි කියනවා මෙන්න මේ කවකටු තුඩ පිහිටන ලක්ෂයේ හෙවත් මේ අචල ලක්ෂයට අපි කියනවා වෘත්තයේ කේන්ද්‍රය කියලා. අචල ලක්ෂයේ සිට වෘත්තයට ඇති දුර අපි බැලුවොත් එහෙම කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයට ඇති දුර ඒ කියන්නේ ඒක තමයි නොවෙනස්ව පවතින දුර හෙවත් නියත දුර හැටියට අපි සලකන්නේ. ඉතින් මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයට තියෙන අර නියත දුර තමයි වෘත්තයේ අරය කියලා කියන්නේ. නියත දුර තමයි වෘත්තයේ අරය කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් කවකටුව භාවිතා කරමින් අචල ලක්ෂයට විවිධ වූ නියත දුරවල් වලින් යුක්ත වෘත්ත ගණනාවක් අඳින්නට. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් වෙනවා වෘත්තය කියන්නේ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක නැත්තම් පිහිටන ලක්ෂවල පතය වෘත්තාකාර වන බව. ඉතින් දුවේ පුතේ දැන් අපි වෘත්තයක කේන්ද්‍රය අරය වෘත්තය කියන කාරණා හඳුනාගත්තා. එතකොට වෘත්තයේ වටේ දිගට අපි වෘත්තයේ පරිධිය කියලා කියනවා. වෘත්තයක කේන්ද්‍රය හරහා වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක් යාකරන රේඛාවට අපි කියන්නේ වෘත්තයේ විස්කම්භය කියලා. එතකොට අන්න බලන්න වෘත්තයේ වටේ දිග පරිධිය කියලා කියනවා. ඒ වගේම වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යාකරන රේඛාවේ දිගට විස්කම්භය කියලා කියනවා. එතකොට ඔබ බැලුවොත් විස්කම්භයක අරයන් දෙකක් තිබෙන බව හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා වෘත්තයක විස්කම්භය සිම්පල් D වලිනුත් ඒ වගේම අරේ සිම්පල් R කියලා ගත්තොත් අපි දන්නවා D සමානයි 2R වෙන බව. ඒ කියන්නේ විස්කම්භය අරය වගේ දෙගුණයක් වෙන බව. දැන් දුවේ පුතේ අපි විස්කම්භය ඔස්සේ වෘත්තය දෙකට නමලා බලමු. වෘත්තයක් කපාගෙන ඒ කපාගත්තු වෘත්තයේ විස්කම්භය ඔස්සේ ඒ කියන්නේ කේන්ද්‍රය හරහා වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් ඔස්සේ නැමූ විට හරියටම ඒ වෘත්තය කොටස් දෙකකට බෙදෙනවා. අන්නේ කොටස් දෙක නමලා බැලුවාම අපිට පේනවා හරියටම එක මත එක සම්පාත වන බව. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ වෘත්තයේ නැමුම් රේඛාව ඔස්සේ වෘත්තය එක මත එක සම්පාත වන ලෙස නැමිය හැකි කියලා කියන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ නැමුවාම වෘත්තයේ ද්විපාර්ශ්වික සමමිතිය දකින්නට ලැබෙනවා. එහෙමනම් මෙන්න මේ නැමුම් රේඛාව තමයි වෘත්තයේ සමමිතික අක්ෂය හැටියට සලකන්නේ. එතකොට වෘත්තයක සමමිති අක්ෂය හැටියට සලකන්නේ එම වෘත්තයේ විස්කම්භයේ බව ඔබට දැන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වෘත්තය නැවත වෙනත් විස්කම්භයක් ඔස්සේ නැමූ විටත් වෘත්තයේ සමමිතිය දකින්නට ලැබෙනවා. එතකොට දැන් අපි දන්නවා මේ වෘත්තයේ සමමිති අක්ෂ දෙකක් අපි නමාගෙන තිබෙන බව. බලන්න දුවේ පුතේ මෙන්න මේ සමමිති අක්ෂ දෙක හරියට ඡේදනය වන ලක්ෂය තමයි වෘත්තයේ කේන්ද්‍රය කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. හරියටම සමමිති අක්ෂ දෙක ඡේදනය වෙන්නේ වෘත්තයේ කේන්ද්‍රයේදී. ඒ වගේම ඒක අපි ආපස්සට කිව්වොත් වෘත්තයක සමමිති අක්ෂ දෙක ඡේදනය වන ලක්ෂය තමයි වෘත්තයේ කේන්ද්‍රය කියලා කියන්නේ. එතකොට පිටපත් කරගත් වෘත්තයක කේන්ද්‍රය සොයා ගැනීමට අපි මෙන්න මේ ක්‍රමය තමයි යොදාගන්නේ. ඔබට මතක නම් 6 ශ්‍රේණියේදී අපි අන්න එවැනි ක්‍රියාකාරකමක් කරා. බෝතල් පියනක් නැත්තම් වීදුරුවක් වැනි උපකරණයක් කඩදාසියක් මත තියලා ඒකෙන් වෘත්තයක් ඇඳගෙන ඒ ඇඳගත්තු වෘත්තේ කපා ගත්තහම මේ වෘත්තේ කේන්ද්‍රයේ තියෙන තැන අපිට හරියටම කිව නොහැකි. ඉතින් අන්න ඒ වගේ පිටපත් කරගත් වෘත්තයක් අපි විස්කම්භයක් ඔස්සේ සමමිතික වන විදිහට දෙකට නමනවා. ඒ වගේම වෙනත් රේඛාවක් ඔස්සේ දෙකට නමනවා. දැන් සමමිති රේඛා දෙක ඡේදනය වන ලක්ෂයේ තමයි ඒ පිටපත් කරගත් වෘත්තේ විස්කම්භයේ ලෙස ලකුණු කරන්නේ සහ හඳුනාගන්නේ. ඉතින් එතකොට අන්න ඒ ආකාරයට වෘත්තයක කේන්ද්‍රය සොයා ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ වෘත්තේ වටේ දිග අපි පරිධිය කියලා මුලින් කිව්වා, ඔබට මතක ඇති. වෘත්තේක පරිධිය සී කියන අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. circumference කියන ඉංග්‍රීසි වචනය ඇසුරෙන් ලබා ගන්නා වූ සී අකුර තමයි වෘත්තේ පරිධිය සංකේතවත් කිරීමට යොදාගන්නේ. එතකොට ඕනෑම වෘත්තේක පරිධියේ දිග එම වෘත්තේ විස්කම්භයේ දිගෙන් බෙදූ විට අපිට පිළිතුරක් ලබා ගන්නට පුළුවන්. වෘත්තේක වටේ දිග මැන ගන්නවා. වෘත්තේක වටේ දිග මැන ගැනීම සඳහා අපිට යොදා ගන්නට පුළුවන් මිනුම් පටියක්. මිනුම් පටියක් භාවිතයෙන් වෘත්තේක වටේ දිග මැන ගන්නවා. ඒ වගේම මිනුම් පටිය භාවිතයෙන්ම වෘත්තේ විස්කම්භයේ දිග මැන ගන්නට පුළුවන්. මේ ආකාරයට විවිධ විශාලත්වයන්ගෙන් යුක්ත වෘත්ත කිහිපයකම වටේ දිග සහ ඒ වෘත්තේ විස්කම්භ මැනගෙන අපි ඒ ලබා ගත්තා වූ පරිධියේ දිග එම වෘත්තේ විස්කම්භයෙන් බෙදමු. ඉතින් මෙන්න මේ වෘත්තේ පරිධියේ දිග විස්කම්භයේ දිගෙන් බෙදුවාම අපට ලැබෙනවා පිළිතුරක්. ඒ වගේම ඊට වඩා වෙනස් වෘත්තයක පරිධියේ දිගත් විස්කම්භයෙන් බෙදමු. එතකොටත් ලැබෙනවා පිළිතුරක්. ඒ දෙකටම වඩා වෙනස් වෘත්තයක පරිධියේ දිග ඒ වෘත්තේ විස්කම්භයේ දිගෙන් බෙදුවාමත් ලැබෙනවා පිළිතුරක්. අන්න දුවේ පුතේ බලන්න, මේ එකිනෙකට වෙනස් වෘත්තවල ඒ වෘත්තේ පරිධියේ දිග ඒ වෘත්තේ විස්කම්භයේ දිගෙන් බෙදලා බැලුවහම අන්න බලන්න සෑම තැනකම එකම පිළිතුර ලැබෙන බව ඔබට පෙනේ. හඳුනා ගන්නට පුළුවන් වෙයි. ඉතින් අන්න ඒ නිසා මේ ක්‍රියාකාරකම ඔබට මතකද 9 ශ්‍රේණියේ වෘත්තේක පරිධිය කියන පාඩමේදී අපි ඉගෙනගෙන තිබෙනවා. මේ ක්‍රියාකාරකම ඔබ කරලා ඔය මිනුම් ලබාගෙනත් ඇති කියලා මා විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ විදිහට ගත්ත පරිධිය සහ විස්කම්භය අතර අනුපාතය හැම තැනකම එක සමාන අගයක්, ඒ කියන්නේ ඒ අගය නොවෙනස් වන අගයක්, වෘත්තයෙන් වෘත්තයට නොවෙනස් වන අගයක් නිසා අන්න ඒ අගයට අපි කියනවා නියතයක් කියලා. මෙන්න මේ නියතය ගණිතයේදී ෆයි කියන සංකේතයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. මේ නියතයට අපි කියනවා ෆයි කියලා. එතකොට මෙන්න මේ ෆයි කියන නියතය වෘත්තමිනිතේදී අපට ඉතා වැදගත් වෙනවා. ෆයි කියන නියතය වෘත්තමිනිතේදී ඉතා වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා මේ ෆයි කියන නියතයේ යගය ලබා ගන්න අපි ඕනෑම වෘත්තයක පරිධියේ දිග එම වෘත්තේ විස්කම්භයෙන් බෙදීමෙන් තමයි මෙන්න මේ ෆයි කියන නියතේ ලැබෙන්නේ. ඒ සෑම තැනකදීම ලැබෙන පිළිතුරු 3.1 ගානකට ආසන්න පිළිතුරක් වෙනවා නම් ඔබ ඉතා නිවැරදිව මිනුම් අරගෙන ඇති බව අපට හඳුනා ගන්නට පුළුවන්. ඔබ ඉතාම නිවැරදිව මිනුම් ගත්තොත් ඒ ගත්ත ඕනෑම මිනුම් වලදී ලැබෙන පරිදේ සහ විස්කම්භය අතර අනුපාතය 3.1 ගානකට ආසන්න පිළිතුරු තමයි ලැබිය යුත්තේ. එහෙමනම් මේ ෆයි කියන නියතයේ අගය අපි ගණනය කිරීම වලදී සලකන්නේ 3.14 හෝ 7/22 කියලා. දැන් අපි මිනිතේ පිළිබඳ ගණන් ගැටළු විසඳීමේදී ෆයි වල අගය 3.14, එහෙම නැත්නම් 7/22 කියන අගයන් දෙක තමයි සම්මත කරගෙන තිබෙන්නේ. ඒත් දුවේ පුතේ 11 ශ්‍රේණියේ තාත්වික සංඛ්‍යා පාඩමේදී අපි ඉගෙන ගත්තා ෆයි වල අගය අනන්ත දශම සංඛ්‍යාවක් බව. අපි ෆයි වල අගය ගැටළු විසඳීමේදී 3.14 හෝ 7/22 ලෙස සැලකුවාට 11 ශ්‍රේණියේ පළවෙනි පොතේ පළවෙනි පාඩමේදී, ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා කියන පාඩමේදී ඔබට මතක ඇති ෆයි කියන නියතේ අගය අනන්ත දශමයක් බව සඳහන් කර තිබෙනවා. 11 පොතේ ෆයි වල අගය දශමස්ථාන 60කට ලබාගෙන තිබෙනවා. ඒත් එහි අගය ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆයි කියන සංඛ්‍යාව ෆයි සඳහා ලැබෙන අගය අනන්ත දශමයක්, ඉවර නොවන දශම සංඛ්‍යා වලින් යුක්ත දශමයක් තමයි ෆයි කියන අගය. අන්න එවැනි අගයන් අපි තාත්වික සංඛ්‍යා පාඩමේදී හැඳින්වුවේ අපරිමේය සංඛ්‍යා ලෙස. එවැනි දශම අනන්ත දශම සංඛ්‍යා අපි හඳුන්වන්නේ අපරිමේය සංඛ්‍යා ලෙස. ඉතින් ඒ නිසා මේ ෆයි කියන නියතේ අගයත් අපරිමේය සංඛ්‍යාවක් බව මතක තබා ගන්නට ඕනෑ. ඉතින් ඒ අනුව අපිට පුළුවන් ඕනෑම වෘත්තයක් සඳහා ෆයි වල අගය පරිධිය බෙදීම විස්කම්භය කියන ප්‍රකාශනෙන්, එහෙම නැත්නම් ෆයි වල සංකේතයත් පරිධිය C ලෙසත් විස්කම්භයේ D ලෙසත් ගත්තොත් ෆයි සමානයි C බෙදීම D කියන වීජීය සූත්‍රයේ මගිනුත් අපට මතක තියාගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, දැන් අපි බලමු වෘත්තයක ජ්‍යාමිති යටතේ තිබෙන වෘත්ත ප්‍රමේයන් මොනවාද කියලා. වෘත්තයක ජ්‍යාමිති යටතේ තිබෙන වෘත්ත ප්‍රමේයන් මොනවාද කියලා අපි බලමු. දැන් අපි දන්නවා ගණිතයේ තියෙනවා තේමා 6ක්. සංඛ්‍යා කියලා තේමාවක් තියෙනවා. වීජ ගණිතය කියලා තේමාවක් තියෙනවා. කුලක හා සම්භාවිතාවය කියලා තේමාවක් තියෙනවා. සංඛ්‍යායනය කියලා තේමාවක් තියෙනවා. මිනුම් කියලා තේමාවක් තියෙනවා. අන්න ඒ වගේ තියෙන තවත් තේමාවක් තමයි ජ්‍යාමිතිය. ඉතින් මේ ජ්‍යාමිතිය තේමාවේ තියෙන ජ්‍යාමිතිය තේමාවේදී අපි ඉගෙන ගන්න ඉතාමත්ම වැදගත් කොටසක් තමයි වෘත්ත ප්‍රමේයන් ආසිත ජ්‍යාමිතිය. ඉතින් වෘත්ත ප්‍රමේයන් ආසිත ජ්‍යාමිතියේදී අපි 10 ශ්‍රේණියේදී වෘත්ත පිළිබඳ ජ්‍යාමිතියේ ඉගෙන ගන්න ප්‍රමේයන් කිහිපයක් තිබෙනවා. අපි ඒවා මතක් කරොත් වෘත්තයක ජ්‍යා පිළිබඳ ප්‍රමේය අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි වෘත්තයක කෝණ පිළිබඳ ප්‍රමේයනුත් අපි ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේදී. එහෙමනම් 10 ශ්‍රේණියේදී අපට ඉගෙන ගන්නට තිබෙනවා වෘත්තයක ජ්‍යා පිළිබඳ ප්‍රමේයන් සහ වෘත්තයක කෝණ පිළිබඳ ප්‍රමේයන්. ඒ වගේම දුවේ පුතේ 11 ශ්‍රේණියේදී අපිට වෘත්ත ප්‍රමේයන් යටතේ ඉගෙන ගන්න තිබෙන ප්‍රමේයන් කිහිපයක් තිබෙනවා. ඒවා තමයි වෘත්ත චතුරස්‍ර පිළිබඳ ප්‍රමේයන් සහ වෘත්තයක ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන්. ඉතින් මෙන්න මේ වෘත චතුරස්‍ර පිළිබඳ ප්‍රමේයන්, වෘතයක ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන් ටික තමයි අපි 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නේ. ඉතින් එහෙමනම් මේ 10 සහ 11 ශ්‍රේණියේදී ඔන්නයේ සඳහන් කරපු මාතෘකා යටතේ ඉගෙන ගන්න වෘත ප්‍රමේයන් ටික ඉතා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්, ඉතා පහසුවෙන් ඒ ප්‍රමේයන් ආසිත ගැටළු විසඳන්නට පුළුවන්. ඔබ මේ ප්‍රමේයන්ගේ අදහස හොඳට තේරුම් අරගත්තොත් ඉතා සරලයි. එහෙමනම් දුවේ පුතේ අපි බලමු වෘත්තයක ජා පිළිබඳ ප්‍රමේයන් කොහොමද කතා කරන්න කියලා. එතන මේ වෘත්තයක ජා පිළිබඳ ප්‍රමේයන්, වෘත චතුරස්‍ර පිළිබඳ ප්‍රමේයන් කියන ඒවා අපි මෙන්න මේ පාඩමේදී ඉගෙන ගන්නවා. එතකොට දුවේ පුතේ මේ ප්‍රමේයන් ඇසුරෙන් ඔබට අපොස සාමාන්‍ය ගණිතයේ විෂය යටතේ ලකුණු සෑහෙන ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථා උදා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගණිතය එක පත්‍රයේ කෙටි ප්‍රශ්න 3ක් හෝ 4ක් කෙලින්ම වෘත්ත ප්‍රමේයන් ආශ්‍රිතව ලැබෙනවා. ඒ වගේම ඒ එක ප්‍රශ්නයකට ලකුණු 2ක් ලබා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කෙටි ප්‍රශ්න 3-4ට එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලබා ගත්තොත් ලකුණු 6ක් 8ක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුවේ පුතේ ගණිතයේ 2 පත්‍රයේ ලකුණු 10ක් ලැබෙන රචනා ශෛලියේ ප්‍රශ්නයකට අඩංගු වෙනවා. එතකොට මෙන්න මේ ලකුණු 10ක් ලැබෙන රචනා ශෛලියේ ප්‍රශ්නයක් ඉතා පහසුවෙන් කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ප්‍රශ්න හොඳින් ඔබ ප්‍රමේයන් අධ්‍යයනය කරලා තිබුණොත් පහසුවෙන්ම ලකුණු ලබා ගැනීමේ ප්‍රශ්න බවට පත් වෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ මෙන්න මේ ජාමිතීය තේමාවේ වෘත්ත ප්‍රමේයන්ගෙන් ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා අපි දැනගත යුතු වෘත්ත ප්‍රමේයන් මොනවාද කියලා. දැන් අපි මුලින්ම බලමු දුවේ පුතේ වෘත්තයක ජා පිළිබඳව 10 ශ්‍රේණියේ දෙවෙනි පොතේ වෘත්තයක ජා පිළිබඳ පාඩම අඩංගු වෙනවා. ඉතින් මෙන්න මේ වෘත්තයක ජා කියන්නේ මොනවාද කියලා අපි මුලින්ම බලමු. දැන් වෘත්තයක ජායක් කියලා කියන්නේ වෘත්තේ මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛා ඛණ්ඩය. වෘත්තයක ජා කියලා කියන්නේ වෘත්තේ මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛා ඛණ්ඩයට තමයි අපි වෘත්තයක ජාය කියලා කියන්නේ. එතකොට වෘත්තයේ තුල ජායන් ඕනෑම ගණනක් ඇඳිය හැකි බව ඔබට පැහැදිලි වන්නට ඕනේ. වෘත්තය තුල ජායන් ඕනෑම ගණනක් ඇඳිය හැකි. ඒවා දිගින් එකිනෙකට වෙනස්. වගේම වෘත්තය තුල ඇඳිය හැකි දිගම ජාය වෙන්නේ වෘත්තේ මත පිහිටි ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යා කරන රේඛාව. වෘත්තයක් තුල ජායන් ඕනෑම ගණනක් ඇඳිය හැකි. වෘත්තේ මත පිහිටි ලක්ෂ දෙක යා කරන සරල රේඛා ඛණ්ඩ ඕනෑම ගණනක් වෘත්තයක් තුල ඇඳිය හැකි. එතකොට වෘත්තයක් මත ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යා කරන රේඛාවත් ඒ ආකාරයෙන්ම ජායක්. අන්නේ ජාය තමයි වෘත්තයක් තුල ඇඳිය හැකි දිගම ජාය වෙන්නේ. අන්නේ දිගම ජාය නැත්තං ඒ රේඛාව තමයි අපි වෘත්තේ විස්කම්භය කියලා හඳුන්වන්නේ. එතකොට වෘත්තේක දිගම ජාය තමයි විස්කම්භය වෙන්නේ. දැන් වෘත්තේක ජායක් ඇඳම වෘත්තේ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඒ කොටස් දෙක අපි වෘත්ත ඛණ්ඩ කියලා තමයි හඳුන්වන්නේ. වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් සරල රේඛා ඛණ්ඩයකින් යා කරාම අන්නේ රේඛා ඛණ්ඩය තමයි ජාය කියලා කියන්නේ. එතකොට මේ ජාය ඔස්සේ වෘත්තය අපි කොටස් දෙකකට වෙන් කරනවා. එතකොට මේ ජායකින් වෙන්වන වෘත්ත කොටස් දෙක අපි හඳුන්වනවා වෘත්ත ඛණ්ඩ කියලා. ඒකෙන් කුඩා වෘත්ත ඛණ්ඩයට අපි කියනවා සුළු වෘත්ත ඛණ්ඩය කියලා. විශාල වෘත්ත ඛණ්ඩයට කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. එතකොට මෙන්න මේ ආකාරයට වෘත්තය අපිට කොටස් දෙකකට බෙදලා වෙන් කරගන්න පුළුවන් ජායක් ඔස්සේ. දැන් එතකොට බලන්න දුවේ පුතේ, මේ වෘත්ත ඛණ්ඩයක් සීමාවන ප්‍රදේශයේ සීමාවන මායිම් මොනවාද කියලා අපි බලමු. වෘත්ත ඛණ්ඩයක මායිම් අරගෙන බැලුවොත් එහෙම එකක් තමයි, එක මායිමක් තමයි ජායි දිග. අනෙක් මායිම තමයි වෘත්තේ කොටස. වෘත්තේ වටේ දිගෙන් කොටසක් තමයි ඒකට එන්නේ. එතකොට මේ වෘත්ත ඛණ්ඩයේ වටේ තිබෙන කොටස, වෘත්ත කොටස අපි හඳුන්වනවා ඡාපේ කියලා. වෘත්තයක වටේ තිබෙන වෘත්ත කොටසට අපි කියනවා ඡාපේ කියලා. එතකොට වෘත්ත ඛණ්ඩයක් සමන්විත වෙන්නේ ඡාපේකින් සහ ජායකින්. එතකොට වෘත්ත ඛණ්ඩයක් මායිම් වෙනවා ඡාපේකින් සහ ජායකින්. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයට ඡාපේකින් සහ ජායකින් මායිම් වන වෘත්ත ඛණ්ඩ දෙකක් වෘත්තයක තිබෙනවා. දැන් අපි ගත්තොත් අමු පපඩමක් අරගෙන අපි ඒක දෙකට කැඩුවොත් හරි මැදින් නොවන විදිහට, ආන්න අපිට පුළුවන් සුළු වෘත්ත ඛණ්ඩයයි මහා වෘත්ත ඛණ්ඩයයි අඩංගු කැබලි දෙකක් ලබා ගන්නට. හරි මැදින් දෙකට නමලා බැලුවොත් අර්ධ වෘත්ත දෙකක්, ඒකත් වෘත්ත ඛණ්ඩ දෙකක්ම තමයි. ඉතින් මේ ආකාරයට අපිට පුළුවන් වෘත්ත ඛණ්ඩය කියන එක හඳුනා ගන්නට. දැන් දුවේ පුතේ, ජාය සම්බන්ධ ප්‍රමේය මොකක්ද කියලා අපි බලමු. ජාය සම්බන්ධ ප්‍රමේය මොකක්ද කියලා බලමු. දැන් වෘත්තයක ජායන් සම්බන්ධ ප්‍රමේය දෙකක් තියෙනවා. වෘත්තයක ජායන් පිළිබඳ ප්‍රමේයන් දෙකක් තිබෙනවා. මොනවාද මේ ප්‍රමේයන් දෙක කියන එක තමයි අපි මුලින්ම හඳුනාගත යුතු වෙන්නේ. දයාබර දුවේ පුතේ, ඔබ ඉතා හොඳින් මේ ජාය පිළිබඳ ප්‍රමේය තේරුම් ගැනීම ඉතා වැදගත්. එතකොට අපි මේක කිව්වොත් වෘත්තයක කේන්ද්‍රයේ සිට විෂ්කම්බය නොවන ජායක මධ්‍ය ලක්ෂයට. වෘත්තයක කේන්ද්‍රයේ සිට විෂ්කම්බය නොවන ජායක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව එම ජායට ලම්බක වේ. අන්න දුවේ පුතේ ප්‍රමේය. මේ ප්‍රමේයෙන් කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට විෂ්කම්බය නොවන ජායක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව එම ජායකට ලම්බක වෙනවා කියන එක තමයි මෙන්න මේකේ අදහස. දැන් ඔන්න ඔය අදහස මේ ප්‍රමේය ආශ්‍රිත ගැටළු විසඳීමේදී හොඳින් මතක තියාගන්නට ඕනි. ඔය ප්‍රමේය තමයි අපි දැන් මේක භාවිතා කරන්න ගැටළු විසඳන්නට යොදාගන්නේ. ඉතින් මෙන්න මේ කරුණු 10 ශ්‍රේණියේ දෙවෙනි පොතේ 26 වෙනි පාඩමේ වෘත්තයක ජා පිළිබඳ පාඩමේදී අපි ඉගෙන ගන්නවා. දුවේ පුතේ, මේ ආශ්‍රිත ගැටළු විසඳීමට අපි ඉතා හොඳින් ප්‍රමේය අවබෝධ කරගෙන ඉන්න ඕනි. ඒ කියන්නේ වෘත්තයක් මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් යා කරාම අන්න ඒක ජායක්. මේ විදිහට ජායක් අපි ඇඳගෙන අන්නේ ජායේ මධ්‍ය ලක්ෂය ජායේ දිග මැනීමෙන් සොයා ගන්නට පුළුවන්. අපි වෘත්තයක් තුල ඕනෑම දිගකින් යුක්ත ජායක් ඇඳගෙන ඒ ජායේ දිග අපිට පුළුවන් කෝදුවක් භාවිතයෙන් මැනගන්නට. ඒතර මෙන්න මේ මැනගෙන එමගින් අපිට පුළුවන් එහි මධ්‍ය ලක්ෂය සොයා ගන්නට. දැන් අන්නේ මධ්‍ය ලක්ෂය සොයාගෙන ඒ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් අඳිනවා. ඒ මධ්‍ය ලක්ෂයට ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් අඳිනවා. අන්නේ ඇඳපු රේඛාවත් ජායේ මධ්‍ය ලක්ෂයත් අතර දැන් හැදෙනවා කෝණයක්. කෝණමානය යොදාගෙන මෙන්න මේ කෝණේ අගය මැනලා බැලුවොත් එය හරියටම අංශක 90ක් බව ඔබට හඳුනා ගන්නට පුළුවන්. අංශක 90ක් කියලා කියන්නේ එම ජායත් ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳපු රේඛාවත් එකිනෙකට ලම්බකයි කියන එක. ඉතින් අන්නේ මගින් අපිට පුළුවන් ජායේ මධ්‍ය ලක්ෂය සහ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යකන රේඛාව අතර කෝණය අංශක 90ක් වන බව පැහැදිලිවම හඳුනා ගන්නට. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ආකාරයට මේ ප්‍රමේයයේ අන්තර්ගතය අපි හඳුනා ගන්නට ඕනි. එතකොට අපි දන්නවා වෘත්තයක් තුල කේන්ද්‍රය, ජායේ මධ්‍ය ලක්ෂය, මෙන්න මේ දෙක යාකරන රේඛාව එකිනෙකට ලම්බකයි කියන කාරණාව තමයි මේ ප්‍රමේයෙන් අපි අවබෝධ කරගත්තේ. දැන් එතකොට දුවේ පුතේ, මේ ජායේ මධ්‍ය ලක්ෂය, කේන්ද්‍රය වගේම ජායේ කෙළවර කියන ලක්ෂයකුත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ජායේ කෙළවර කියලා කියන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂයට ජාය යාවන රේඛාව. ඒතර වෘත්තයේ මත පිහිටි ජායේ කෙළවර තමයි එක ලක්ෂයක්. ඒ වගේම ජායේ මධ්‍ය ලක්ෂය තමයි අනිත් ලක්ෂය. ඒ වගේම වෘත්තයේ කේන්ද්‍රය තමයි අනිත් ලක්ෂය. දැන් මෙන්න මේ කේන්ද්‍රය, ජායේ මධ්‍ය ලක්ෂය, ජායේ කෙළවර කියන ලක්ෂ තුන යාකරහම අපිට ලැබෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඉතින් මෙන්න මේ ලැබෙන ඍජුකෝණී ත්‍රිකෝණය පැහැදිලිව හඳුනා ගන්නට ඕනි. හැබැයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් බව අපි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අර ප්‍රමේය යෙදුවොත් පමණයි. දුවේ පුතේ, මෙන්න මේ කාරණාව තමයි ඔබ හොඳින් අවබෝධ කර නොගන්නා කාරණාව. දැන් මම මේ කාරණාව නැවත කිව්වොත්, දැන් අපි ජායක මධ්‍ය ලක්ෂයේ ලකුණු කරගත්තා. ඒ වගේම කේන්ද්‍රයේ ඉඳලා ජායේ මධ්‍ය ලක්ෂයට රේඛාවකුත් ඇඳා. ඒ වගේම ජායේ අනිත් කෙළවරත් තියෙනවා. දැන් කේන්ද්‍රයයි ජායේ කෙළවරයි දෙකත් යාකරොත් හැදෙනවා ත්‍රිකෝණයක්. හැබැයි දුවේ පුතේ, මේ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් විදිහටම පේනවා. නමුත් කෝණය ඍජුකෝණයක් බව ලකුණු කරන්නේ කොහොමද? කෝණය ඍජුකෝණයක් බව ලකුණු කිරීමට මෙන්න මේ ප්‍රමේය මතක තියාගන්නට ඕනි. මොකක්ද ප්‍රමේය? ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන රේඛාව එම ජායට ලම්බක වේ කියන ප්‍රමේයක් තියෙනවා. අපි දැන් මේ කතා කරේ අන්නේ ප්‍රමේය. අන්නේ ප්‍රමේය තියෙන නිසා තමයි අපි අර ත්‍රිකෝණයේ ජායේ මධ්‍ය ලක්ෂයේ සහ කේන්ද්‍රය කරන රේඛාව අතර කෝණය අංශක 90යි කියලා ලකුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රමේය යෙදීම නිසා තමයි එතන අංශක 90යි කියලා දාන්න පුළුවන්. එහෙම තර්කානුකූල කාරණාව තමයි යන්නේ ඒක. ඒතර මේ ප්‍රමේය තියෙන නිසා අපිට මනින්නේ නැතුව කිසිම දෙයක් නොකර ජාය සහ ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රය අඳින රේඛාව අතර කෝණය අංශක 90යි කියන එක පැහැදිලිව බය නැතුව ලකුණු කරන්නට පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ ප්‍රමේය යොදන්නේ අන්න එතෙන්ද. දැන් දුවේ පුතේ, අපි හිතමු මෙන්න මේ විදිහට ජායක් ඇඳලා එහි මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරලා කේන්ද්‍රයත් ජායේ කෙළවරත් යා කරහම අපිට ලැබෙනවා ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නේ මෙන්න මේ ප්‍රමේයය යෙදුවට පස්සේ. ප්‍රමේයෙන් කියනවා කේන්ද්‍රයයි ජාය මධ්‍ය ලක්ෂයයි යා කරන රේඛාව ජායට ලම්බකයි. අන්න ඒ නිසා අපි බය නැතුව අර කේන්ද්‍රයේ සහ ජාය මධ්‍ය ලක්ෂය අතර කෝණය ඍජු කෝණයක් බව ලකුණු කර ගන්නවා. දැන් දුවේ පුතේ ඔබට පේනවා වෘත්තයේ තුල ඍජු කෝණී ත්‍රිකෝණයක් තිබෙන බව. ඒ වගේම එම ජායේ අනිත් පැත්තේ අර්ධයේ යොදාගෙන තව ඍජු කෝණී ත්‍රිකෝණයක් අපිට මතු කර ගන්නටත් පුළුවන්. ඉතින් අපි එකක් විතරක් ගමු. එතකොට මෙන්න මේ මතු කරගත්තු ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. එතකොට මේ ඍජු කෝණී ත්‍රිකෝණය අනුව අපිට පුළුවන් සංඛ්‍යාත්මක ගැටලු විසඳීමේ අවස්ථාවක් උදා කර ගන්නට. දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ ජායේ භාගික දිග තියෙනවා. ඒ වගේම ජායේ මධ්‍ය ලක්ෂයේ සහ කේන්ද්‍රය අතර දුර තියෙනවා. ඒ වගේම වෘත්තේ අරයේ තියෙනවා. මෙන්න මේ මිනුම් තුනෙන් ඕනෑම මිනුම් දෙකක් දීලා තියෙන වෙලාවට ඉතිරි මිනුම ලබා ගැනීම ඉතා පහසුවෙන් කරන්නට පුළුවන් සම්බන්ධයක් අපි නමේ පන්තියේදී ඉගෙන ගත්තා. නමේ පන්තියේදී ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ දිග අතර සම්බන්ධය අපි ඉගෙනගෙන තිබෙනවා. මොකක්ද මේ සම්බන්ධය? දැන් ඔබට මතක් වෙනවා ඇති, අන්නේ සම්බන්ධයේ තමයි පයිතගරස් සම්බන්ධය කියලා කියන්නේ. එතකොට පයිතගරස් සම්බන්ධයෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබට මතකනම් ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට සම්මුඛ පාදය, ඒ කියන්නේ ඍජුකෝණයට මුහුණලා ඉදිරියෙන් තියෙන පාදය, එහෙම නැත්නම් ත්‍රිකෝණයේ දිගම පාදය වෙන්නේ ඒක, අන්නේ පාදය අපි නම් කරා කර්ණය කියලා. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදය හෙවත් ඍජුකෝණයට සම්මුඛ පාදයට අපි කියනවා කර්ණය කියලා. එතකොට දැන් ඉතිරි පාද දෙක තියෙන්නේ ඍජුකෝණයේ දෙපැත්තේ. ඍජුකෝණයේ බාහු දෙක තමයි ඉතිරි පාද දෙක වෙන්නේ. එහෙමනම් ඍජුකෝණයේ බාහු දෙකට පිහිටපු මෙන්න මේ පාද දෙක අපි හඳුන්වනවා ඍජුකෝණයට යාබද පාද දෙක කියලා. දැන් අපි මෙන්න මේ පාද තුන ඇසුරෙන් පයිතගරස් සම්බන්ධය ගොඩනගනවා. පයිතගරස් සම්බන්ධයෙන් අදහස් කරන්නේ මොකක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදයේ වර්ගය, එහෙම නැත්නම් කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ දිගෙහි වර්ගවල එකතුවට සමාන වේ. ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදයේ වර්ගය හෙවත් කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමාන වේ කියන පයිතගරස් සම්බන්ධය අපි නමේ පන්තියේදී ඉගෙන ගත්තා. අන්නේ සම්බන්ධය මේ වෘත්තයක ජා පිළිබඳ සංඛ්‍යාත්මක ගැටලු විසඳීමේදී ඉතා වැදගත් වෙනවා. වෘත්තයක ජා පිළිබඳ සංඛ්‍යාත්මක ගැටලු විසඳීමේදී ඉතා වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ සංඛ්‍යාත්මක ගැටලු විසඳීමේදී වෘත්තයක ජා පිළිබඳව ගැටලු විසඳීමේදී පයිතගරස් සම්බන්ධය හොඳින් යෙදීම අවශ්‍ය වෙනවා, නිවර්තිව යෙදීම අවශ්‍ය වෙනවා. එහෙමනම් දුවේ පුතේ වෘත්තයක ජා පිළිබඳ ප්‍රමේය ආශ්‍රිත එවැනි ගැටලුවක් අපි බලමු. මෙන්න මේ විදිහට සරල ගැටලුවක් අපි කියනවා. වෘත්තයක් ඕ කේන්ද්‍රයේ වන වෘත්තයක් තියෙනවා. මේ ඕ කේන්ද්‍රයේ වන වෘත්තයේ AB කියලා සෙන්ටිමීටර 16ක් දිග ජායක් තියෙනවා. සෙන්ටිමීටර 16ක් දිග ජායක් ඕ කේන්ද්‍රයේ වන වෘත්තයක තියෙනවා. මේ ජායේ මධ්‍ය ලක්ෂයේ හැටියට P ලකුණු කළා තියෙනවා. එතකොට මෙන්න මේ P කියන මධ්‍ය ලක්ෂයේ සහිත AB ජාය වෘත්තයේ ඕ කියන කේන්ද්‍රයේ ඉඳලා පීට යා කරලා තියෙනවා. ඕපී වෘත්තේ ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳ ඇති රේඛාව. දැන් බලන්න දුවේ පුතේ, සෙන්ටිමීටර් 16ක් දිගයි AB ජාය. AB ජායේ මධ්‍ය ලක්ෂය P, වෘත්තේ කේන්ද්‍රය O, OP යා කරලා තියෙනවා. එතකොට දැන් අපට කියනවා මෙන්න මේ දත්ත භාවිතයෙන් වෘත්තේ අරේ සොයන්න කියලා. ඔන්න දුවේ පුතේ, දැන් මොකද කරන්නේ? ඕ කේන්ද්‍රය වන වෘත්තේ ඇඳගත්තා. ඒ වෘත්තේ AB කියලා ජායක් ඇඳා. ඒ ජායේ මධ්‍ය ලක්ෂය අපි P කියලා ලකුණු කරගත්තා. ඕ කේන්ද්‍රයයි P ලක්ෂයයි එකට යා කරනවා. ඔච්චරයි රූපේ තියෙන්නේ. දැන් අපිට මේකට දී ඇති මිනුම් යොදන්නට පුළුවන්. මොනවාද මිනුම් කියන්නේ? AB ජායේ දිග 16යි නම්, P කියන්නේ එහි මධ්‍ය ලක්ෂය නම්, AP දිග 8යි, BP දිග 8යි කියලා ලකුණු කරගන්නට පුළුවන්. ඒ වගේම OP දිග 6යි සෙන්ටිමීටර කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් AP 8යි, PB 8යි, OP 6යි කියලා ඔන්න දැන් මිනුම් තුනක් අපිට මේ රූපේ ලකුණු කරගන්නට පුළුවන්. දැන් මේ ලකුණු කරගත්ත මිනුම් තුනයි දැන් අපිට හොයන්නට කියන්නේ කුමක්ද? වෘත්තේ අරය. වෘත්තේ අරය හොයා ගන්නට නම් අපි මේ වෘත්තයේ තුල අරයක් ඇඳීමට අවශ්‍ය වෙනවා. ඕ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තේ මත පිහිටි ඕනෑම ලක්ෂයකට අඳින රේඛාව තමයි අරය කියන්නේ. අපි අර මුලින්ම කිව්වා වගේ වෘත්තේ අචල ලක්ෂයේ සිට වෘත්තයට ඇති නියත දුර තමයි අරය කියන්නේ. ඉතින් අරය ඕන තැනකට ලකුණු කරගන්නට පුළුවන්. නමුත් දුවේ පුතේ, දැන් අපි මෙන්න මේ ගැටලුවේදී අරය ලකුණු කරගත යුත්තේ කේන්ද්‍රයත් ජායේ කෙළවරත් කියන ලක්ෂ දෙක හරහා. වෘත්තේ කේන්ද්‍රය ජායේ කෙළවරට යා කරාම අන්න ඒක අරයක්. එතකොට මේ ජායේ කෙළවරවල් දෙකක් තියෙනවා. ඒ කෙළවරවල් දෙකෙන් ඕනෑම කෙළවරකට ඕ කේන්ද්‍රය යා කිරීමෙන් අපිට අරය ලකුණු කරගන්නට පුළුවන්. දැන් එහෙමනම් දුවේ පුතේ, ඔන්න දැන් අපි හිතමු මේ අපි ඇඳගත් වෘත්තේ AO යා කරා කියලා. අන්න දැන් අපි AO යා කරලා තියෙනවා. දැන් ඔබට පේනවා AOP කියලා ත්‍රිකෝණයක්. AOP කියලා ත්‍රිකෝණයක් පේනවා. AOP කියන ත්‍රිකෝණයේ AP පාදයේ දිග 8යි, OP පාදයේ දිග 6යි, OA දිග දන්නේ නැහැ. OA දිග තමයි මේ වෘත්තයේ අරය කියලා කියන්නේ. දැන් ඒක තමයි අපි හොයන්නට ඕනේ. එහෙමනම් දුවේ පුතේ, අන්න දැන් අපි මේක හොයාගන්න ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් ඉතිරි පාදයේ දිග හොයන්නට ඕනේ. හැබැයි දුවේ පුතේ, මේ ත්‍රිකෝණය ඍජු කෝණී බව ලකුණු කරලා නැහැ. දැන් අපිට මේ දුන්න තොරතුරු මත ඍජු කෝණයක් ගැන සඳහනක් නැහැ. අන්න අපිට අවශ්‍ය වෙනවා මෙතෙන්දී අපි දන්න ප්‍රමේය තර්කානුකූලව යොදන්න. අපි දන්නවා ප්‍රමේය වෘත්තේක ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයට යා කරන රේඛාව ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරන රේඛාව ජායට ලම්බකයි. එහෙනම් ආන්න අපි ඒ ප්‍රමේය පදනම් කරගෙන APO කෝණය අංශ 90යි කියලා ලකුණු කරගන්න. ප්‍රමේය පදනම් කරගෙන තමයි ඒක ලකුණු කරන්නේ. APO කෝණය අංශ 90යි කියලා ලකුණු කරගත්තාම දැන් අර තිබුණ නිකම්ම ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් බව තර්කානුකූලව අපි ප්‍රකාශ කරලා තියෙනවා. දැන් එහෙනම් මේ ඍජු කෝණී ත්‍රිකෝණයට එහි පාදයක දිග සොයා ගැනීමට පයිතගරස් සම්බන්ධය යොදනවා. පයිතගරස් සම්බන්ධය යෙදුවොත් මොකක්ද අපිට ලියන්නට පුළුවන් වෙන්නේ? කර්ණයේ වෙන්නේ ඍජු කෝණයට සම්මුඛ පාදයේ, ඒ කියන්නේ AO. AO තමයි අරය කියලා කියන්නේ. අපි එහෙනම් ලියනවා AO වර්ගයේ සමානයි AP වර්ගයේ ධන OP වර්ගයේ. එතකොට AO වර්ගය කියලා කියන්නේ array. ඒ නිසා ඕනනම් අපිට R කියලා දාලා R වර්ගයේ සමානයි AP කියලා කියන්නේ 8යි OP කියලා කියන්නේ 6යි. එහෙමනම් අපි ලියනවා R වර්ගයේ සමානයි 8 වර්ගයේ ධන 6 වර්ගයේ කියලා. 8 වර්ගයේ ධන 6 වර්ගයේ දැන් අපි එකම පැත්තේ තියෙන නිසා සුළු කරන්නට පුළුවන්. 8 වර්ගයේ 64යි 6 වර්ගයේ 36යි මේ දෙක එකතු කරාම 100යි. එහෙනම් R වර්ගයේ සමාන වෙන්නේ 100ට. එතකොට R වර්ගය කියන්නේ 100 නං R හොයා ගන්නට 100ේ වර්ගමූලය අපි ගත යුතු වෙනවා. එහෙනම් 100ේ වර්ගමූලය කියලා කියන්නේ 10යි. ආන්න එහෙමනම් මේ වෘත්තයේ R සමානයි 10යි. ඒ කියන්නේ මෙන්න මේ අපිට ලබා දුන්න වෘත්තයේ අරය සෙන්ටිමීටර 10යි කියලා පිරිතුර ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ වගේ දුවේ පුතේ ඉතා පහසුවෙන් 9 ශ්‍රේණිය ඉගෙනගත්ත පයිතගරස් සම්බන්ධයක් 10 ශ්‍රේණියේ වෘත්තයක ජාපිලිබඳ ඉගෙනගත්ත ජාපිලිබඳ ප්‍රමේයයක්. ඒ කියන්නේ වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අඟලමන රේඛාව ජායට ලම්බක වේ කියන ප්‍රමේයය භාවිතයට අරගෙන ඉතා පහසුවෙන් සංඛ්‍යාත්මක ගැටලු විසඳන්නට පුළුවන්. සංඛ්‍යාත්මක ගැටලු හොඳට ප්‍රගුණ කරගත්තාම ජාය මේ ප්‍රමේය භාවිතයේ හොඳට පුරුදුනාට පස්සේ මේ ප්‍රමේය සම්බන්ධ වෙච්ච සාධනයේ පිළිබඳ ගැටලු අනුමේයන් සාධනය කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ 10 ශ්‍රේණියේ පොතේ වෘත්තයක ජා පිළිබඳ පාඩමේ සංඛ්‍යාත්මක ගැටලු විසඳීමට ඔබ උත්සාහකරනද ඉතා පහසෙන් විසඳ ගන්නට පුළුවන්. ඉතින් අන්න එහෙම උත්සාහ කිරීමෙන් මේ පාඩම හොඳින් තහවුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි අද දැනගත්තා වෘත්තයක් කියන්නේ මොකක්ද, වෘත්තයක වෘත්තය හඳුන්වන්නේ කොහොමද, වෘත්තයක අරය, විස්කම්භය, වෘත්තයක සමමිති අක්ෂ, ඊළඟට පරිධිය, ඒ වගේම වෘත්තයක ජා, වෘත්ත ඛණ්ඩ, ජාපිලිබඳ ප්‍රමේය වගේම 9 පන්ති දිගනගත්ත පයිතගරස් සම්බන්ධයෙන් කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියන එකත් අපි පැහැදිලි කරගත්තා. එහෙමනම් දුවේ පුතේ අපේ පාඩම සඳහා ලැබිලා තියෙන කාලය අවසාන වීගෙන යනවා. අපි නැවතත් මේ මාසය තුල තවත් සති දෙකකදී හමු වෙනවා, දෙවතාවක් හමු වෙනවා. මේ වෘත්ත පිළිබඳ ප්‍රමේයන් අපි ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අන්නේ සඳහා ඔබ 10-11 පෙළපොතුත් සමග નિયમિત වේලාවට සම්බන්ධ වෙන්නට කියා ආරාධනා කරමින් ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමින් අද දවසේ පාඩම මෙසේ නිමවට පත් කරනවා. ඔබට ජය.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ ගණිතයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමන්.